කල්‍යාණ මිත්‍රවරුනි, කින කිහිපයක් භාවනාන යෝගීව ගත කරන්නට බලාපොරොත්තු වෙයි. සහයේ අදිටනින් මේ හැම දෙනාම ඉල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණියා. භාවනාව පිළිබඳව පෙර අත්දැකීම්, පෙර පුහුණු, එමෙන්ම පෙර දැනුම් අප හැම දෙනාටම ඇති. මේ හාපුරා කියා මුලින්ම භාවනාවට වාඩි වූ මොහොත නෙවෙයි. භාවනාව පිළිබඳව එක පැත්තකින් අත්දැකීම්, එමෙන්ම අදහස් සහ ආකල්ප, මේ සියල්ලෙන්ම ඔබ අප හැම දෙනාම පොහොසත් භාවනාවෙන් සිත සහගත නැහැල්ලු වෙන බව අප කාගෙත් අත්දැකීමයි. මන විදිහේ වෙහෙසකින් විඩාවකින් වාඩි වුණත් භාවනාව, ඒ විඩාව, ඒ වෙහෙස, ඒ ආතතිය ඉවත් කර සිත ගත ඇතුළු සමස්ත පද්ධතියම විවේකයට, ගැඹුරු විවේකයක් ඒ සමස්ත පද්ධතියටම ලබා දෙනවා. ඒ පිළිබඳ අප කාටත් අත්දැකීම් තිබෙනවා. ඒ නිසාම භාවනාව පිළිබඳ විශ්වාසයක්, භක්තියක්, ශ්‍රද්ධාවක් අපේ හදවත් තුළ ඇති වී තිබෙනවා. එබඳු භක්තියක්, ශ්‍රද්ධාවක් හදවතින්ම නැත්නම්, ඇති වෙලා නැත්නම් මෙබඳු කැපකිරීමක් කවුරුවත් කරන්නේ නැහැ. සියලුම වගකීම් පමණක් නෙමෙයි, ඒ යුතුකම්, ඒ රාජකාරී, පවුල්, හැම පැත්තෙන්ම තියෙන ඒ බර, ඒ නැතුව බැරි දේවල් සියල්ලම දින කිහිපයකට පසෙකට තබනවා කීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒ දුෂ්කරම කාර්යය පහසුවෙන් කරන්නට හැකි වුණේ භාවනාව පිළිබඳ තිබෙන විශ්වාසය සහ ශ්‍රද්ධාව නිසා. මේ යහපතක් වෙනවා. වෙනසක් වෙනවා. උපදායි වඩා යහපත් පැත්තට. කල්‍යාණ මිත්‍රවරුනි, විවිධ වූ භාවනා ක්‍රම පිළිබඳ කාටත් වැටහීම් තිබෙනවා. මේ කොයි ක්‍රමේද හරි, කොයි ක්‍රමේද වඩා පහසු, කොයි ක්‍රමේද වඩා ප්‍රතිඵලදායි, මේ පිළිබඳ දෙගිඩියාවන්, සැක සංකා, වාද විවාද හිත තුළ ඇති කවදත් තිබුණා. ඒ ක්‍රම සියල්ලම නිවැරදි, මේ ඔක්කොම පැත්තකින් තිබුණාවේ. අප මෙතනට පැමිණියේ කොයි ක්‍රමේද හරි, කොයි ක්‍රමේද වැරදි, ඒවයි අඩුපාඩු හොයන්ත නෙමෙයි. නොලැබෙන දුර්ලභ අවස්ථාවක් ලබා ගන්නට, එනම් තමන් එක්ක ඉන්න, තමන් සමග ජීවත් වෙන්න, තමන් ගැන විපරම් කරන්නට, තමන් ගැන සොයා බලන්නට, තමන්ව නිරීක්ෂණය කරන්නට, සහ තමන්ව විනිවිද දකින්නට. එබඳු ඕනෑකමක් ලෙහෙසියෙන් පහසුවෙන් කෙනෙකුගේ හිතක ඇති වෙන්නේ නැහැ. ලොකු කුතුහලයක් අප කාටත් තිබෙනවා ලෝකයේ පිළිබඳව. ලොකු කුතුහලයක් මොනවද ලෝකෙ වෙන්නේ, ඇයි එහෙම වෙන්නේ, මොනවද නොවෙන්නේ, ඇයි එහෙම දේවල් වෙන්නේ නැත්තේ, කවුද මේ දේවල් කරන්නේ, ඇයි එහෙම කරන්නේ. මේවා මෙමැනි කුතුහල වලින් පිරුණු සත්ත්ව කොට්ඨාසයකට තමයි මිනිසයා කියන්නේ. ඒතර මිනිසයන් විදිහට අපට මේ හැම කෙනෙක් ගැනමත්, හැම දෙයක් පිළිබඳවත් ලොකු කුතුහලයක් තිබෙනවා. කූඹියාගෙන් පටන් ගෙන ඒ කූඹුන් ගැන, සමහර ඊටත් කුඩා ඇහැට නොපෙනෙන සතුන් ගැන මිනිසයාට තියෙන ලොකු කුතුහලයක්. වැලියට යන පව එතනින් පටන් ගෙන මේ හැම දෙයක් පිළිබඳවම අපට තේන, නොපෙනෙන, ඇහෙන, නොඇහෙන, දැනෙන, නොදැනෙන, තිබුණු, තිබෙන, තිබේවියයි විශ්වාස කරන, ළඟ දුර, මේ හැම දෙයක් පිළිබඳවම මහා විශාල කුතුහලයක් මිනිස්යාට තිබෙනවා. එනිසාම විවිධ වූ ශාස්ත්‍රයන් මනුෂ්‍ය නිර්මාණය කරගෙන තිබෙනවා. ඒකේ කුතුහල ඔස්සේ ගමන් කර දැන් ඒ කියන්න පැත්තකින් තියලා අපි මෙතෙන්ට ආවේ ඒ කුතුහල සංසිඳවා ගන්නට නොවේ. මේ අපි ගැන හොයන්ට, තමන් ගැන හොයන්ට. ඒ හිම කුතුහලයක් ලේසියෙන් කෙනෙක්ගේ හිතක ඇති වෙන්නේ නැහැ. තමන් පිළිබඳ හොයන්නට, තමන් ගැන ගවේෂණය කරන්නට ඇති නොවෙන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒ හේතුවක් තමයි අපි හිතනවා අපි අපි ගැන දන්නවා කියලා. අනිත් දේවල් ගැනත් දන්නවා කියලා අපි හිතනවා. හැබැයි ඒ සියල්ලටම වඩා අපිට උපතින්ම ඇති වුණු සිතිවිල්ලක් තමයි මම මා ගැන දන්නවා. ඒ නිසා අමුතුවෙන් දැනගන්නට, අමුතුවෙන් ඉගෙන ගන්නට, අමුතුවෙන් අනාවරණය කරගන්නට දෙයක් නැහැ. දෙවෙනි කාරණය, අපි ජීවිතයේ තුලින් හොයනවා සැප. කවුරුත් කොයින දේවල් වෙනස් වෙන්න පුළුවන්, නමුත් හොයන්නේ සැප. එතනදී අපි හිතනවා මේ අපි හොයන සැප මේ ලෝකෙ හැමතැනම තියෙනවා, අනිත් අය ළඟ තියෙනවා, කඩවල් වල තිබෙනවා, සාප්පු වල, ඒ ලෝකෙ පුරාම තියෙනවා. ඉතින් මේ ලෝකෙ පුරාම තියෙනවා කියලා විශ්වාස කරන සැප අපි හොයාගෙන ලෝකෙ පුරාම ඇවිදිනවා. සිතිනුත් ඇවිදිනවා, ගතිනුත් ඇවිදිනවා. ඉතින් ඒ නිසා අපිට වෙලාවක් නැහැ අපි ගැන හොයන්ට, අපිට ඕනේ කමකුත් නැහැ. අපි ලෝකෙම හොයනවා. සහ තවත් හේතු ගණනාවක් නිසා මිනිස්සෙකුට තමන් ගැන ගවේෂණය කරන්නට සිතක් ලිහිසියෙන් පහසුවෙන් පහළ වෙන්නේ නැහැ. ඒ බොහොම දුර්ලභ සිතිවිල්ලක්. බොහොම දුර්ලභ සිතිවිල්ලක්. කල්‍යාණ මිත්‍රවරුනි, මේ නිහිතලේ මත බිලියන ගණනක් දෙනා මිනිස්යන්තේ උපදිනවා. මිනිසුන්තේ උපදිනවා. මිනිසුන්තේ ජීවත් වෙනවා. මිනිසුන්තේ මේ යනවා. ඒ කියන කී දෙනාටද මේ ඉපදුනේ කවුද, ජීවත් වන්නේ කවුද, මේ යන්නේ කවුද? ඒ ගැන විමසන්නට ඕනේ කමක් පහළ වෙන්නේ කීයෙන් කී දෙනාට? එහෙම ඕනේ කමක් පහළ වුණත් ඒ ඕනෑකම ක්‍රියාත්මක කරන්නේ කීයෙන් කී දෙනාද? ඒතර බොහෝ දෙනෙක්. බොහෝ දෙනෙක් කියන්නේ බිලියන ගණනක් දෙනා උපදිනවා මේ පෘථිවිතලයේ, මිනිස්යන්සේ ජීවත් වෙනවා මිනිසුන් කියන නාමයේ යටතේ. දවසක ඒ උපන්න ජීවත් වුණු මිනිස් භවයට, ඒ මනුෂ්‍යාත්ම භවයට සමුදෙනවා. තමන් කවුදයි නොදැන. ඉපදුනේ කවුද, ජීවත් වුණේ කවුද, මැරුණේ කවුද, ඇයි ඉපදුනේ, ඇයි ජීවත් වුණේ, ඇයි මැරුණේ, මේ හැම ප්‍රශ්නයක්ම ඉතිරි කරමින්, මේ සියල්ල ඉදිරියේ ප්‍රශ්නාර්ථ ලකුණු ඉතිරි කරමින්, පිළිතුරු නැතිවම, නිරුත්තරව, උත්තරයක් නැතිව ඉපදී ජීවත් වීමේ යන පිරිස් බොහොමයි. ත්‍රේයයි ජීවිතේ පුරාම තියෙන ප්‍රශ්නාර්ථ ලකුණු. ජීවිතේම ප්‍රශ්නයක්. සමස්ත ජීවිතයේම ප්‍රශ්නාර්ථ ලකුණ. තමන් කියන්නේ තමන්ටම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය, ඒ තමන් කියන ප්‍රශ්නය තමන්ටම ප්‍රශ්නයක් වුණු තමන් ඒ ප්‍රශ්නය විසඳා ගන්න නැතිව ජීවත් වීම නිසා ලෝකයටත් ප්‍රශ්නයක් වෙනවා. ඒතර තමන්ට ප්‍රශ්නයක් වුණා නම් තමන් අනුන්ටත් ප්‍රශ්නයක් වෙනවා. එය ලොකු අවාසනාවක්. ප්‍රශ්නාර්ථ ලකුණක් සේ ඉපදී, ප්‍රශ්නාර්ථ ලකුණක් සේ ජීවත් වී, ප්‍රශ්නාර්ථ ලකුණක් සේ මිය යෑම මිනිස්සෙකුට තරන් නෙමෙයි. ඒ සඳහා නෙමෙයි මොලයක්, මිනිස් මොලයක් ලැබිලා තියෙන්නේ. මිනිස් සිතක්, මිනිස් හදවතක්. ඒ ප්‍රශ්නයට පිළිතුරක් හොයන්නටයි අපි මේ කැපවීම කරන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, භාවනාව නම් තමන් ගැන සෙවීමයි. එක් පැත්තකින් මුළු බුදුදහමම මේ වාක්‍යයට සංසිද්ධ කරන්නට පිළිවන්. විවිධ කාරණා ගැන සහ විවිධ බාහිර පුද්ගලයන් ගැන විවිධ පිරිස් උන්වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කල්හි උන්වහන්සේ දුන් සරලම පිළිතුර නම් වඩාත් වටින්නේ අනුන් ගැන සෙවීමද බාහිර දේ ගැන සෙවීමද තමන් ගැන සෙවීමද තමන් ගැන හොයන්ට. ඒතර මේ තමා බුදුරජාණන් වහන්සේ දුන් කමඨාන. ඒ කමඨාන වැටහුනේ බොහොම ටික දෙනෙකුට. මා තමා මගේ කමඨාන, මා තමා මගේ භාවනා ක්‍රමය. බාහිර කමඨාන, බාහිර ක්‍රම නෙමෙයි. මමයි මගේ භාවනා අරමුණ. ඒ ගැන භාවනා කිරීම නිසා ඒ ගැන කළ භාවනාවේ ප්‍රතිඵල විදිහට බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නාර්ථ ලකුණ ඉවත් කරලා විසඳුමක් හොයාගන්න පුළුවන්. රාය ප්‍රශ්නයක් නැහැ. සියලුම ප්‍රශ්න පැන නගින්නේ මම කියන ප්‍රශ්නේ. මම ප්‍රශ්නයක් නම් මට සියල්ලම ප්‍රශ්නයක්. බලන්නේ අපි ප්‍රශ්නාර්ථයක් වුණු ඇස් දෙකකින් නම් පෙනෙන්නේම ප්‍රශ්න. අහන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් වූ කන් දෙකින් නම් ඇහෙන සියල්ලම ප්‍රශ්න. සිතන්නේ ප්‍රශ්නයක් වුණු මනසකින් නම් හැම සිතිවිල්ලක්ම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් දකින, ප්‍රශ්නයක් නැති වචනයකින් ප්‍රශ්නයක් හදාගන්න, ප්‍රශ්නයක් නොවූ සිතිවිල්ලක් ගැටලුවක් කරගන්න තැනක සිටින අප එතැනින් නික්මිය යුතුයි. එතන හිටියොත්, මේ ඉන්න තැන හිටියොත් හැම දෙයක්ම ප්‍රශ්නයක්. හැම දෙයක්ම දුකක්. හැම හඬක්ම කෝපයට දොරටු විවර කිරීමක්. පේනන හැම රූපයක්ම අතෘප්තියට අතවැනීමක්. හැම සිතිවිල්ලක්ම අපව මම්මුලා කරනවා. මක්නිසාද අප ඉන්නේ ප්‍රශ්නාර්ථයේ? ප්‍රශ්නාර්ථයක් ඇතුළේ. දැන් අපි හිතනවා නම් මේ තමයි ජීවිතේ, මේ තමයි ලෝකෙ, හැමෝම මෙහෙමයි, මේන් පිට ජීවත් වීමක් නැහැ, මෙහෙම තමයි ඉඳ වෙන්නේ කියලා ඉස්සේ සිතන කෙනෙකුට මේ සියල්ලම සාමාන්‍යකරණය කරන කෙනෙකුට නැහැ ගොඩේම. ජීවිතය anu ප්‍රශ්නයක් නොවේයි. පේන දේවලුත් ප්‍රශ්න නෙමෙයි, ඇහෙන දේවලුත් ප්‍රශ්න නෙමෙයි, දැනෙන දේ සහ සිතිවිලි මේකක්වත් ප්‍රශ්න නෙමෙයි. කුමක්ද හේතුවකට ඒ සියල්ලෙන්ම අපි විඳිනවා? දැනගෙනත් විඳිනවා, නොදැනගෙනත් විඳිනවා. සතුටිනුත් විඳිනවා, අසතුටිනුත් විඳිනවා. ඒ ජීවත් විය හැකි එක් ක්‍රමයක්, ජීවත් විය හැකි එක් මාර්ගයක්. එකම පාර නෙමෙයි. එහෙම ජීවත් වීමම නෙමෙයි ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය. තවත් ක්‍රම තිබෙනවා. නමුත් අපි දන්නේ නැහැ. නොදන්නකම නිසා අපි මේ ජීවිතය ප්‍රශ්නාර්ථයක් බවට පත් කරගෙන බරක් බවට පත් කරගෙන ඒට යටවි ජීවිත බරට යටවි පීඩාවට පත් වෙනවා. ඒක ජීවිතයේ බර කීම නෙමෙයි ඇත්ත. ඒ සත්‍යයක් නෙමෙයි. ජීවිතයේ බරක් නැහැ. හැබැයි ඒ අප බරක් කරගෙන තිබෙනවා. අපි හිතන විදිහ අනුව බරක් වෙනවා. ඕනෑම දෙයක් ගැන බරක් වෙන විදිහට හිතන්න පුළුවන්. ඊටාම සැහැල්ලු දෙයක් ගැන මල් පෙත්තක් ගැන උනත් කෙනෙකුට හිතන්න පුළුවන්. නළල වැලි ගැහෙන විදිහට, හිසේ රදේ හැදෙන විදිහට, හෘද ස්පන්දනය වැඩි වෙන විදිහට, හුස්ම හිර වෙන මට්ටමට ඒ දක්වාම කෙනෙකුට ඕනනම් හිතන්න පුළුවන්. ඊටාම සිවුම් මොලොක් සැහැල්ලු ඕනම දෙයක් ගැන. ඒ වගේම තවත් කෙනෙකුට මහා කන්දක් ගැන උනත් හිතන්න පුළුවන්. පුළුම් පොතකටත් වඩා සැහැල්ලුයි. සැහැල්ලුව සහ බර තිබෙන්නේ දේවල් වල නෙමෙයි. තරාදීකින් කිරන්ට බෑ. තරාදීෙන් කිරන්ට පුළුවන් කන්දයන් තිබෙනව බර. හැබැයි මේ අපි ඔය කියන ජීවිතයේ බර තරාදීකින් කිරන්ට බෑ. එහෙම නියමිත ඒකකයක් ප්‍රමිතියක් නැහැ. ජීවිතයක බර මෙපමණයි කියලා. ඒ සම්පූර්ණයෙන්ම සාපේක්ෂයි කෙනෙකු සිතන විදිහට. චින්තනයට, දර්ශනයට සාපේක්ෂයි. පුහුණු වී තිබෙන්නේ, පුරුදු වී තිබෙන්නේ හැම දෙයක් ගැනම බරපතල විදිහට හිතන්න. බරපතල විදිහට. හැබැයි බරපතල විදිහට සිටිය යුතු තමන් ගැන එහෙම හිතන්නේ නැහැ. එහෙම අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, මේ දින කිහිපේ අපි උත්සාහ කරනවා නම් කිසියම් යහපතක් අපිටම කරගන්න. කිසියම් උදව්වක් උපකාරයක් අපේම ජීවිතයට කර දෙන්න. එහෙමනම් අපි අපි ගැන සැලකිලිමත් විය යුතුයි. අපි අපි ගැන අවධානය යොමු කළ යුතුයි. අපි බොහෝ දේවල් සම්බන්ධයෙන් අනුන් මත යැපෙනවා. සහයෝගයෙන් සහජීවනයේ බෙදා හදාගෙන බොහෝ කටයුතු කාරණා ඉෂ්ට කරගන්නවා. ඉතින් එය සමාජමය පැවැත්මට අවශ්‍ය. එහෙම නැතුව ජීවත් වෙන්න බැහැ සමාජික. වගකීම් බෙදා ගන්නට වෙනවා. යුතුකම් බෙදා ගන්නට වෙනවා. සමහර විට තවත් කෙනෙකුගේ වගකීමක් ඒ අය වෙනුවෙන් අපිට කරන්න වෙනවා. අපේ සමහර රාජකාරී අපි අහනවා කරලා දෙන්න පුළුවන්ද කියලා තවත් අයගෙන්. එසේ ඒ විදිහටයි සමාජයක පැවැත්ම සිද්ධ වෙන්නේ. එබඳු අන්‍යෝන්‍ය බෙදා හදා ගැනීමක් නැති වුණොත්, ඒ බෙදා හදා ගැනීම නැවතුනොත් සමාජයක පැවැත්මක් නැහැ. පුද්ගලයෙකුට පවතින්න පුළුවන්. හැබැයි සමාජයක පැවැත්මක් නැහැ. කඩාගෙන වැටෙනවා මේ සමාජය. සම්බන්ධතා බිඳ වැටෙනවා. හැබැයි මේ වගකීම එහෙම බෙදා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මං ගැන මා අවධානයෙන් සිටිය යුතුයි. මට බෑ තව කෙනෙකුට කියන්න. මට ටිකක් විවේක ගන්න ඕනේ. මට නිදා ගන්න ඕනේ. මට වෙන වැඩක් තියෙනවා. ඒ වෙලාවේ මං ගැන අවධානයෙන් ඉන්න කියලා. එහෙම කියන්න පුළුවන් කීවට කිසි කෙනෙකුට මේ කාර්යය අප වෙනුවෙන් කර දෙන්න බෑ. කිසිම කෙනෙකුට බෑ. ඉතාම ළඟින් ඉන්න කෙනෙකුටවත්. දරුවෙකුට මේ වගකීම දෙමව්පියන්ට කරලා දෙන්න බෑ. දෙමව්පියන් වෙනුවෙන් දරුවෙකුට කරන්නටත් බෑ. තාම කිට්ටුවෙන් සිටින, සමීපව සිටින, නැතුවම පරි හැම දෙයක්ම බෙදා හදාගන්න කෙනෙකුටවත් වැහැ තවත් කෙනෙක් වෙනුවෙන් අවධානයෙන් ඉන්න. අපිට පිළිවන්නේ තව කෙනෙක් හරි කල්පනාවකින් තොරව නම් යමක් කරන්නේ ටිකක් ඒ ගැන බලාගෙන ඉඳලා අනුතරක් වෙන්න යනවා නම් බේරගන්න. එහෙම පුළුවන්. ඉස්සල වැටෙන්න ගියොත් අල්ලගන්න පුළුවන්. අපි යාගෙන අවධානයෙන් සිටිමින් එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒ ශරීරයේ සම්බන්ධයෙන් විතරයි. සිතිවිලි සම්බන්ධයෙන්, චින්තනයේ සම්බන්ධයෙන්, සිතීම සම්බන්ධයෙන් අපිට බෑ තවත් කෙනෙක්ව පරිස්සම් කරන්න. තවත් කෙනෙක්ව ආරක්ෂා කරන්න. තවත් කෙනෙකුටත් බෑ අපිව ආරක්ෂා කරලා දෙන්න. තමන්. තමන්ගේ ආරක්ෂකයා විය යුතුයි. තමන් තමන්ගේ අධීක්ෂකවරයා විය යුතුයි. පරීක්ෂකවරයා විය යුතුයි. එවනිසා කල්යාණ මිත්‍රවරුනි, නිරන්තරයෙන්ම තමන් ගැන අවධානයෙන් ඉන්න. තමන් ගැන විමසිල්ලෙන් පසුවෙන්න. මේ අවධානයෙන් සිටිනවා, විමසිල්ලෙන් සිටිනවා කියන විට එයින් අදහස් වෙන්නේ හිතමින් ඉන්න කියලා, කල්පනා කරමින් ඉන්න කියලා. ඒ නෙමෙයි. කෙනෙකුට හිත හිත ඉන්න පුළුවන් අවධානයකින් තොරව. බොහෝ විට අපි ඉන්නේ එහෙම ස්වභාවයක, හිතමින් ඉන්නවා. කලේ මොනවද, හිත කරන්න තියෙන්නේ මොනවද, මේවා ගැන හිත හිත ඉන්නවා. හැබැයි වර්තමාන තමන් පිළිබඳව කිසිදු අවධානයකින් තොරව. එම නිසා කල්යාණ මිත්‍රවරුනි, මේ වර්තමානයේ සිටීම භාවනාවට අත්‍යවශ්‍ය දෙයක්. මොනම භාවනාවක්වත් එක පියවරක්වත් වඩන්ට බෑ කෙනෙක් සිටින්නේ වර්තමානයේ නොවීනම්. මෙතන මේ මොහොතේ තමන් තමයි. කිසියම් වීරියක්, උත්සාහයක් යොදන්ට වර්තමානින්ට මේ මොහොතේ ඉන්න. අඩුම ගානේ තමන්ගේ ඉරියව්ව පිළිබඳ අවධානය. මේ වෙලාවේ ඉන්නේ වාඩි වුණු ඉරියව්වේ. මේ වෙලාවේ ඉන්නේ හිටගෙන, ඇවිදිමින්, හාන්සිමින්. මේ ඉරියව් හතර ගැන අවධානයෙන් ඉන්න. දැනගෙන ඉන්න තමන් සිටින්නේ මොන ඉරියව්වේද කියලා. ඒ දැන ගැනීම යනු සිතවිල්ලක් නෙමෙයි, අත්දැකීම. ඒ ඉරියව්ව අත්දකින්න. ඒ ඉරියව්වත් සමග අත්දකින සෙසු සියලු සංවේදනා ගැන දැනුවත් වෙන්න. මොන ඉරියව්ව හිටියද? ශරීරය තනි කරන්න එපා. ඒ අපරාධය. ඒ අපරාධය අපි එක්වතාවක් දෙවතාවක් නොවේ, සිය දහස් වාරයක් නොවේ, අප්‍රමාණ වූ වාර ගණනක් කර තිබෙනවා. මේ ශරීරය තනිකොට, ශරීරය හුදකලා කොට, ශරීරය මොනවා කරනවද, ශරීරයට මොකද වෙන්නේ, කොහෙද ඉන්නේ, කොහොමද ඉන්නේ, මේ කිසිවක් ගැන නොසලකා නොතකා වෙනම ලෝකයක අපි ජීවත් වෙනවා. ශරීරයේ ජීවත් වෙන්නේ මේ මහ පොළොවේ. ශරීරයට බෑ වෙන ලෝකවල ජීවත් වෙන්න. ශරීරයට අවශ්‍යත් නැහැ. ශරීරයේ උපන්නේ මේ මහ පොළොවේ. ශරීරයේ ජීවත් වෙන්නේ මහ පොළොවේ. ඉතින් මේ මහ පොළොවේ ශරීරයේ තියෙන දැරලා අපි වෙන ලෝකවල ජීවත් වෙනවා. ඒ ලෝක හැබෑ ලෝක නෙවෙයි. ඔය මනසින් ජීවත් වෙන ලෝක හැබෑ ලෝක නෙවෙයි. මවාගත් ලෝක. මනෝමය ලෝක. ප්‍රපංච ලෝක. අහස් මාලිගා. දවල් ගී. සිත දවල් සිහිනයක් නිර්මාණය කරගනිමින් ඒ සිහිනය තුළ ජීවත් වෙනවා. ශරීරයේ හැබැයින්ම මහ පොළවේ ඉන්නකොට සිත අහස් මාලිගාවක් හදාගෙන ඒ අහස් මාලිගාවේ ජීවත් වෙනවා. ශරීරය මේ මිහිතලේ මත ඇවිදිනකොට වාඩි වී සිටින විට, හාන්සි වී සිටින විට, හෝහිතගෙන ඉන්න විට මේ තමයි හැමදේම සිද්ධ වුණු දේ. අපි ජීවත් උනේ හැබෑ ලෝකයක නෙවෙයි. සිතිවිලි ලෝකයක, මවාගත් ලෝකයක, මනෝමය ලෝකයක, අහස් මාලිගාවක හෝ දවල් සිහිනයක. ඔය අපි ප්‍රශ්නයි කියූ හැම දෙයක්ම කල්යාණ මිත්‍රවරුනි ඇත්තටම ප්‍රශ්න නෙමෙයි. අර හීන ඇතුලේ තිබුණු දේවල්. අර අහස් මාලිගා ඇතුලේ ජීවත් වෙන්න ගියාම මවාගත් දේවල්. ත්‍රිමේ මවාගත් ප්‍රශ්න හැබැයි ප්‍රශ්න විදිහට අරගෙන ඒව නිසා අපි වින්දා ඒ ප්‍රශ්න වලින් වැටකෑවා හෙම්බත් වුණා. අපි කියනවා ජීවිතයේ මහ බර, ජීවිතයේ මහ දුක, ජීවිතේම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා අපි. වියදම් කරලා උත්තර හොයනවා. බෙහෙත් වලින් උත්තර හොයනවා. යාළුවන්ගෙන් උපකාර හොයනවා. සිහිනයකට නැහැ පිළිතුරක්. ප්‍රශ්නේ සිහිනයක් නම් ඒට නැහැ උත්තරයක්. අවදි වීම හැර. ප්‍රශ්නේ අහස් මාලිගාවක් නම් ඒ ප්‍රශ්නේට නැහැ පිළිතුරක්. මහ පොළොවට පාට බීම හැර. එම නිසා කල්යාණ මිත්‍රවරුනි එන්න මහ පොළොවට. මොන සිතිවිල්ලක් එක්ක මොන විදිහේ රවුමක් ගැහුවත් දැනගත් වහාම ඒ සිතිවිල්ල අත්හරින්න. සිතිවිල්ල අත්හර බලන්න මේ ඉන්නේ මොන ඉරියව්වේද? ශරීරයේ ඉන්නේ මොන ඉරියව්වේද? ඒ ඉරියව්ව මනවින් අත්දකින්න. හිස්මුදුනේ සිට පාදාන්තයට මුළු ශරීරේම අත්දකින්න. මේ ඉරියව්ව උදව් වෙයි සිතිවිලි අත්හරින්න, අර කලබලේ අත්හරින්න. සිතේ තිබුණනම් අවුල් සහගත තත්ත්වයක්, ඒ අවුල නිරවුල් වෙනවා නිතැතින්ම ඔබ ඉරියව්ව පිළිබඳ සම්පූර්ණයෙන්ම සාවධාන වෙනවා. එනිසා මේ ඉරියාපත භාවනාව බෞද්ධ භාවනා සම්ප්‍රදායේ විශේෂී තැනක් ගන්නවා. ඉරියාපත භාවනාව. ඉරියව් පිළිබඳ දැනුවත්ව සිටීම. ඒක පැත්තෙන් බැලුවහම මේ හරි නිකන් හෝඩිය පන්තිය වගේ හරි සරලයි. මොකද්ද දැනගන්න තියෙන්නේ? මේ වෙන අවතක් සීරු සිටිවිලි හිතට එන්න පුළුවන්. ඒ සිටිවිලි තිබුණාවේ මේ පරිශනාවක් විදිහට කර බලන්න. හැම විටම අලුතෙන් ඉරියව්වකට එනකොට දැනගෙන එන්න. ඉඳගෙන ඉඳලා හිට ගන්නකොට මම ඉඳගෙන හිටියා, දැන් හිට ගන්නවා. ඇයි හිට ගන්නේ? ත්‍රේ හේතුව. මොකද්ද හිට ගන්න තියෙන හේතුව? අඩුම ගානේ පාදි ගාරිනවා නම් වාඩි වෙලා ඉඳලා ඒ බව දැනගන්න. මා දෙපා නමාගෙන හිටියේ, දැන් පාදික්ෂු කරනවා ඇයි එහෙම දික් කරන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ඇයි? ඇවිදිනවා නම් ඇයි ඇවිදින්නේ? හෙමීට නම් ඇවිදින්නේ ඇයි හෙමීට ඇවිදින්නේ? වේගෙන් ඇවිදිනවා නම් බලන්න ඇයි මේ වේගෙන් ඇවිදින්නේ? මෙහෙම වේගෙන් ඇවිදින්න ඕනේද? මොකද්ද තියෙන හදිස්සිය? ඒත් එහෙම අන්න තමන් ගැන හොයනවා කියන්නේ එහෙම දෙයක්. තමන් කරන්නේ මොනවද? ඇයි මේ දේවල් කරන්නේ? කොහොමද මේ දේවල් කෙරෙන්නේ? ඉතින් මේවා දැනගන්න, මේවා වෙන කාටවත් දැනගන්න බැහැ. දැනගෙන වැඩකුත් නැහැ තව කෙනෙකුට. කල්‍යාණ මිත්‍රවරුනි, මේ භාවනාව අපට කොතනක් කළ හැකි දෙයක්? කොතනක්? ඒ නිසා මේ ශාලාවට මේ භාවනාව සීමා කරන්න එපා. මේ ශාලාව ඇතුළේදී සංසුන්ව වාඩි වී සිටින විට ඉරියව්වට අමතරව හුස්ම දැනෙනවා. ත්‍රි දයන හුස්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. අපි හුස්ම වලින් ජීවත් වෙනා වගේම හුස්ම නිසායි අපි ජීවත් වෙන්නේ. ඒ හුස්ම නිසා ජීවත් වෙනා වගේම හුස්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. හුස්ම නිසා ජීවත් වුණා අපි හුස්මත් සමග ජීවත් වෙන්න පුහුණු වීමයි භාවනාවෙන් කරන්නේ. ඒ මේ ශාලාව ඇතුළේදී. හැබැයි එතනින් එළියේදී අර භාවනාවට විශේෂ තැනක් දෙන්න. තමන් ඉන්නේ මොන ඉරියව්වේද? ඒ ඉරියව් ඉන්නේ ඇයි? වෙනස් කරනවා නම් ඇයි වෙනස් කරන්නේ? ඒක දැනගෙන මෙතනින් තමයි පටන් ගන්න පුළුවන්. තමන්ව අනාවරණය කරගන්න පටන් ගන්න පුළුවන් හොඳම දොරටුව ඉරියව්. මම හිතගෙන ඉන්නේ කෙනෙක්, වාඩි වී සිටින කෙනෙක්, ඇවිදින කෙනෙක්, කාන්ති වී සිටින කෙනෙක්. ඒකෙනි පටන් ගන්න. ඒතර ඇයි කියන ප්‍රශ්නෙත් අහන්න පුළුවන්. ඒ එහෙම දිගින් දිගට ඇතුළට අභ්‍යන්තරයට ගියාම අභ්‍යන්තරයේ ඉන්නේ කවුද? ඉන්නවද කෙනෙක්? ඉන්නව නම් එයා කොයි වගේද? ඇයි එහෙම කෙනෙක් ඉන්නේ? අපිටම හොයාගන්න පුළුවන්. ත්‍රිමහිම එකින් එක තමන් පිළිබඳ කරුණු අනාවරණය කරගනිමින් යනකොට කල්යාණ මිත්‍රවරුනි, ඔබට මැටිහිවි ඔබ පිළිබඳ රහසක් ඔබට නැති බව. අනිත් පැත්තේ රහස් දෙන්න පුළුවන්. නමුත් තමන්ට නෑ තමන් පිළිබඳ රහස. තමන් යනු තවදුරටත් තමන්ට රහසක් නොවේ. දැන් මේ ශරීරයෙන් පටන්ගෙන අපි ක්‍රමයෙන් මනසට යන අතර මනස නිසායි ශරීරයේ ඉරියව් වෙනස් කරන්නේ පවතින්නේ සියල්ල. දැයි මේ මනසට ඕනේ? ඒ මනස හොයාගෙන යන ගමන මනසින් පටන් ගන්න තමයි. ඉත පටන් ගන්න හොඳම තැන ශරීරේ. රළු තැන, පේන තැන, දැනෙන තැන ශරීරේ. එතනින් පටන්ගෙන නොදැනෙන, නොපෙනෙන මනස කරා මේ භාවනාව ගමන් කරනවා. නොපෙනෙන මනස පෙනෙන්න පටන් ගන්නවා. නොදැනුණු මනස දැනෙන්න පටන් ගන්නවා. එතරේ මනස අපිට නොපෙනුනාට, මනස අපි නොදුටුවාට, ඒ මනස තමා මේ සියලුම සෙල්ලම් කෙලෙ අපත් සමග. එතකොට මනස අපව ඉත්තෙක් විදියට, නැත්තම් ගෝලයක් පන්දුවක් වගේ යදාගත්ත භාවිතා කළ මේ සෙල්ලමේදී අපි ක්‍රීඩකයෙක් නෙවෙයි. මනසත් සමග කරන ක්‍රීඩාවයි. අපි නිකම්ම නිකන් ඉත්තේ. මනසයි ක්‍රීඩකයා. අපි නිකම්ම නිකන් බෝලය, පන්දුව. එයා විසික් කරන තැනට අපිට යන්න උනා. මනස කියන තැනට. එයා කියන දේ කරන්න උනා. හිතුවට අපි මේ මනසත් එක්ක කරන ක්‍රීඩාවක් කියන්නේ අපිට කිසිම තැනක් නැහැ මේ ක්‍රීඩාවේ. ඒ නිසා මේ ක්‍රීඩාව ක්‍රීඩාවක් වුණාට භයානක ක්‍රීඩාවක්. මනසෙහි ඉත්තෙක් බවට පත්ව සිටින අපට මනස ඉත්තෙක් බවට පත් කරගන්නට පිළිවන් මේ භාවනාව. ඒ සඳහායි භාවනාව. මනස නැති කරන්නට නෙමෙයි, සිතිවිලි නැති කරන්නට නෙමෙයි, හිතනේ නැති කරන්නට නෙමෙයි. දෙහිම ඉලක්ක හදාගන්න එපා මේ භාවනා කරන්නේ සිතිවිලි නැති කරන්නට. තාමත් සිතිවිලි එනවා. භාවනාව හරියන්නේ නැහැ. සිතිවිලි නැති කරන්නට නෙමෙයි මේ භාවනා කරන්නේ. සිතිවිලි වල ඉත්තේකසේ දුර්වලව දුබලව අසරණව අනාතව සිටි තැනින් සිතිවිලි ඉත්තේකු කරගන්නට පරිණාමය වෙන ක්‍රමයකටයි භාවනාව කියන්නේ. එතකොට ඒක කල හැකි දෙයක්. සිතිවිලි නැති කිරීම නෙමෙයි, සිතිවිලි තමන්ට හසුරවා ගන්න පුළුවන්. සිතිවිලි වලට අනුව තමන් නටනව වෙනුවට තමන් අවශ්‍ය විදිහට සිතිවිලි කලමනාකරණය කරගන්න පුළුවන් තරමට. ඒතර තවදුරටත් බරක් නෙමෙයි සිතිවිලි. දැන් අපි මේ ඔක්කොම ඔළුවල තියන්නේ. හැම සිතිවිල්ලක්ම කල්පනාවක්ම මතකයක්ම බලාපොරොත්තුවක්ම සහ සැලසුමක්. මේ සියල්ල ඔළුවල තියන්නේ. ඉතින් ඔළුවල තියාගෙන ඉන්නකොට මහා බරක්. මහා බරක්, නොපෙනෙන බරක්. ඒතර පේන බරවල් වලට වැඩිය නොපෙනෙන බර වැඩි. ඔළුවට යමක් අපි පේන්න යමක් තියාගත්තොත් ඒකේ බර ටිකයි. හැබැයි පේන්නේ නැති බරෙන් අපි පීඩා විඳිනවා බොහෝ. ඒ නිසා තව කෙනෙකුට මේව අයින් කරන්නත් බැහැ. අයින් කරන්න පුළුවන් පේන දේවල්. ඒ අපිටමයි පුළුවන් ඉවතට හලන්නට. භාවනාව යනු අප විසින්ම අපේම ඔළුවට තබාගත් අපටම අනවශ්‍ය වූ දේවල් ඉවත හෙළීමේ ක්‍රියාවෙන්න. මේකේ අත්හරින්න තියෙනවා. හැබැයි අත්හරින්න තියෙන්නේ මුතුමැණික් නෙමෙයි, දිදී රත්තරන් නෙමෙයි, යාන වාහන නෙමෙයි, වතු පිටි නෙමෙයි. ඒ සියල්ලම බරක් කරගත් සිටිනු. අත්හැරීම සිටිවිලි අත්හැරීමක් විදියටයි ධම විස්තර කරන්නේ. නෙක්ඛම්මේ සංකප්පයක් විදියට. නෙක්ඛම්ම සංකප්ප. අත්තරින්ද තියෙනවා. හැබැයි අත්තරින්ද තියෙන්නේ මේ ඔළුව ඇතුලේ තියෙන සිටිවිලි. ඒ සිටිවිලි අත්තරින්කොට ඔළුවට ලොකු සැහැල්ලුවක් දෙනවා. අනවශ්‍ය කල්පනාවන් අත්තරිනකොට මේ මොහොතට ඕන නැති කල්පනාවට. කල්පනාවක් පටන් ගන්නකොටම බලන්න මේ මොහොතට ඕනේ දේ කල්පනාව. ඕනේ කියලා තමයි හිත කියන්නේ. හිත කියන එක නෙමෙයි ඔබ තීරණය කරන්නේ. ඔබ සිහියෙන් බලන්න මේ මොහොතේ තෝන්නේ මේ දැන් වාඩි වෙලා ඉන්නේ. මේ වාඩි වෙලා ඉන්න ඕනේද මේ කල්පනාව? මේ කල්පනාව නැති වුණොත් මට වාඩි වෙලා ඉන්න බැරි වෙයිද? මේ දේ ගැන හිතුවේ නැත්තම්. ඒ ප්‍රශ්නේ අහන්න මේ මොහොතට අත්‍යවශ්‍යද? ජීවිතේට නෙමෙයි. මේ මොහොතට අත්‍යවශ්‍යද? ඉතෙල්ලේ ඍජුව මේ ප්‍රශ්නේ අහන්න. බයෙන්ද? අවශ්‍ය නම් හිතන්න. හිතගෙන නම් ඉන්නේ මොන විදියේ කල්පනාවක් ආවත් බලන්නේ හිතගෙන ඉන්න මේ කල්පනාව ඕනද? මේ දේ ගැන කල්පනා කරන්න ඕනේද හිතගෙන ඉන්න? මේ දේ ගැන කල්පනා නොකළොත් මට හිතගෙන ඉන්න බැරි වෙයි. ඒ ප්‍රශ්නය අහන්න වෙන දේවල් වලට සම්බන්ධ කරන්න එපා. අවශ්‍ය නැත්තම් නිදහස්සෙන්ට අත්හරින්න. ඔළුවට මොනවා හරි වැටුනහම කොලයක් අපි ඔළුව ගැස්සලා ඒ කොලේ බිමට දානවා. ඔළුවට තියාගන්න. ඒ වගේ කල්පනාවක් ආවහම මේ සැරසිල්ලක් නෙමෙයි, නික ඔළුවේ ගහගත්ත මලක් නෙමෙයි ওই සිටිවිලි කියන්නේ. මහා බරක්. එයින් කවදාවත් කෙනෙක්ව ලස්සන කරන්නේ නැහැ. සරසන්නේ නැහැ, හැද කරන්නේ නැහැ. සාත්තරින්ද. එතනම ඇල්ලා ගන්න. ඒක ලොකු සැහැල්ලුවක් දැනෙනවා. දැයි සිතිවිල්ලක් එනකොට එන්න ආරෙන්න සිතිවිලි එන එක නවත්තන්නට බෑ. ඒ ගැන කල්පනා කිරීම ඕනේද නැද්ද? මේ ප්‍රශ්නේ තමන්ගෙන් අහලා ඕනේ නැත්නම් ඒ එතන අත්හරින්න. ඒතර මේ ඉරියව්ව දැනගන්න ඉන්න ඉරියව්ව ඒ ඉරියව්වට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද තමන්ම ඇගීමක් කරන්න කරලා අනවශ්‍ය දේ පැත්තකින් තියලා අත්හැරලා දාන්න. වඩ වඩාත් ඔබට සැහැල්ලු වෙන්න. වඩ වඩාත් සැහැල්ලු වෙන්න. මේ ජීවිතයේ කතරම් සැහැල්ලු දෙයක්ද කියන එක තේරෙයි. බරක් නෙමෙයි මේ හිමාල කන්දටත් වැඩිය බරක් විදියට ජීවිතේ අපිට දැනුනේ අපි හෙම්බත් උනේ ඇත්තටම ජීවිතයේ තියෙන බරින් නෙමෙයි අපි මවාගත්ත බරකින්. ඉතින් මවාගත්ත බර හරිනකොට ඔබටම දැනෙන්නේ ඔබ කතරම් සැහැල්ලු කෙනෙක්ද කියලා. ඔබට කතරම් සැහැල්ලු වෙන්නට පුළුවන්ද කියලා. ඒ මතු පිටින් දැනෙන සැහැල්ලුවක් නෙමෙයි. ගැඹුරින්ම ගැඹුරින්ම ජීවිතයේ පතුලින්ම වින්දනය කරන්නට පුළුවන් දෙයක්. තබන තබන පියවරක් පාසා සැහැල්ලුවම අත්දැකීම. තත්පරයක් තත්පරයක් පාසා සිහියෙන් සැහැල්ලුව අත්දැකීම. මේ විදිහට බලනකොට කල්යාණ මිත්‍රවරුනි මේ භාවනාවට නෑ ආරම්භයක් අවස්ථාවක්. කාලසටහනේ මොනවා කියලා තිබ්බත් භාවනාවට නෑ ආරම්භයක් අවස්ථාවක්. අපිට අමතක වෙන්න පුළුවන් භාවනා කරන්න. හැබැයි කියෙන්නේ ඉවරයි කියලා. නැවත මතක් කරගන්න. නැවත සිහි ඇති කරගන්න. එතනින් නැවත පටන් ගන්න. නැවත නැවත පටන් ගන්න. ඒතර නැවත නැවත ආරම්භ කිරීමයි භාවනාව කියන්නේ. නැවත නැවත ආරම්භ කරන්න. අනවරත ක්‍රියාවක්. නොකඩවා කෙරෙන ක්‍රියාවක්. කල්‍යාණ මිත්‍රවරුනි, තව ස්වල්ප වේලාවකින් දහවල් තානිය ආහාර ආහාර ගැනීමත් ලොකු භවනාවක්. භවනාවට ලොකු උදව්වක් කරගන්න පුළුවන්. අපි හිතනවා මේ ආහාර ගැනීම එක පැත්තකින් මේ ශාරීරියේ පැවැත්මට උදව්වක්. අනිත් පැත්තෙන් හිතේ ආසාවට හිතේ ආසාව සතුටු කිරීමක් කියලා. නමුත් ඒ කාරණා දෙකින් එහාට ගිය ඊට වඩා බොහොම ගැඹුරු දෙයක් ආහාර ගැනීම කියන්නේ. කෙනෙකුගේ ආධ්‍යාත්මය පෝෂණය කරගන්න පුළුවන් ආහාර ගැනීම භාවනාවක් කරගැනීම ශරීරය විතරක් නෙමෙයි. ඒකට ඒ සඳහා ඉවහල් වෙන කරුණු කීපයක් ඒ දාන ශාලාවේ එළියේ කියලා තියෙනවා. ඒ ටික කියවන්න අවධානය මෙනෙහි කිරීම කියන එක ආහාර ප්‍රතිවේක්ෂාව එකේ ඔළුවට ගන්න හිතට ගන්න අරගෙන බලන්න ආහාර ගන්න විට ඒ කර්ම කීපයක් එකක් හෝ දෙකක් හෝ තුනක්වත් අඳුම ගානේ මෙනෙහි කරලා බලන්න ආහාර ගැනීමට කලින්. ඉතින් ආහාර ගැනීම සිහියෙන් කරන්ට අපිට අපේ ජීවිතේ හම්බ කරන දේවල් වලින් වැඩිපුරම වියදම් කරන්නේ ආහාර ගන්න තුන්වෙනි ලෝක රටක් විදිහට. ඒ වගේම එතකොට කියන්නේ වැඩි කාලයක් යන්නේ ආහාරවලට හම්බ කරන්නේ ඒවා මිලේට ගන්න උයන්ට. හැබැයි අඩුම වෙලාවක් ගන්නෙ ආහාර ගන්න. වෙලාව නැත්තේ කෑම ගන්න. සදුවන ගමන්, කතා කරන ගමන්, තවත් වැඩක් කරන ගමනේ අපි ආහාර ගන්න. ඒක එහෙම ජීවිතයකින් තමයි අපි මේ ආවේ. අවිවේකී ජීවිතයකින් විවේකී ජීවිතයකට. කාලය නැති ජීවිතයකින් කාලේ තියෙන තැනකටයි මේ පින්නතුන් ඇවිත් තියෙන්නේ. හොඳට කාලය ගන්න. මේ ඉදිමහණ ඉඳ තියෙනවා කැමති තැනක වාඩි වෙලා හොඳට කාලය අරගෙන හිමි හිත ආහාර ගැනීම කරන්න. ආහාර ගැනීම යනු කුමක්ද කියන එක අත්දකින්න. මොකද්ද මේ ආහාර ගන්නවා කියන්නේ? මේක ආනනම. හපනවා, විඳිනවා, කිලිනවා, තක්සේරු කරනවා, විනිශ්චය කරනවා, සතුටු වෙනවා. අසතුට වෙනවා. මේ සියල්ලම අත්දැකීම්. ආහාරයෙන් පසු විවේකයක් තිබෙනවා. ඒ විවේකය විවේකයක්ම කරගන්න. ඒ වගේම මේ උදේවරුව දිහා ආපහු බලන්න. කොහොමද මේ උදේවරුව ගත වුනේ? සිහියෙන් ඉන්න පුළුවන් වුණාද? කොයි වෙලාවෙද? බැරි වුණේ කොයි වෙලාවෙද? කලබල වුණාද? හිතට වෙහෙසක් දැනුණාද? දුකක් දැනුණාද? සතුටින්ද හිටි? මේ ආපහු බලන්න. සමහරට ඒ වෙලාවේදී නොදැනුණු දේවල් ආපසු බලන විට අපිට දකින්නට පුළුවන්. ඉන්පසු දෙකට විතර සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාව සමෝ භාවනාවක් නෙමෙයි. තමන් කැමති තැනක මේ ශාලාවේ ඇතුලේ එළියේ කැමති තැනක කැමති වේගයකින් හෝ කැමති වේග කීපයකින් ඒ සක්මන් භාවනාවේ දෙන්න. සක්මන් භාවනාව කියන්නේ ඇවිදින බව දැනගෙන ඇවිදීමේදි කෙරෙන්නේ මොනවද කියන එක ගැන විමසිලිමත්ව සැලකිලිමත්ව ඇවිදීම. ඉන්පසු මේ ශාලාවේ සක්මන් භාවනාව සමෝ භාවනාව තිබෙනවා. දෙකමාර සිටේ නිහඬව කරන භාවනාවක්. තමන් තමන්ව මෙහෙවා ගන්නට පුහුණු වෙන්න. බාහිර මෙහෙයවීමකින් තොරව තමන්ගේම හිත දුවනකොට තමන්ම ආහිත දිව්වා ආපහු ගේන්න කියලා තමන්ටම උපදෙස් දෙමින් භාවනා කරන්න පුහුණු වෙන්න. තුනමාරට විතර තේ පානේ තේ හෝ යම් කිසි වස්තු පෑන්. ඉන්පස්සේ ක්‍රියා භාවනාවට වෙලාවක් තිබෙනවා. උදේවරුෙත් තිබුණා, ඇන්දෑවෙත් තියෙනවා. ඒ අවශ්‍ය ක්‍රියාකාරකමක් ඉන්න තැනට මෙතෙන්ට ඒ ආවට පරිසරයේදී වෙන්ට තියෙන දෙයක් හොයලා බලලා කමන්තම නිහඬව භාවනාවක් විදියට කරන්න. දැන් අපි නැවතත් තරමාත්‍ර විතර මේ ශාලා විදුන්න ගෙනෙනවා භාවනාව සඳහා. හොඳයි, හැම දිනාටම දිරුවන් සරණයි.